ගරු සුනිල් වටගල නියෝජ්‍ය ඇමැතිතුමා, ඔබතුමාට විනාඩි 11ක කාලයක් තියෙනවා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, විශේෂයෙන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර අවසි කිරීමට අදාළ අනපනත් ඉදිරිපත් කරන මේ වෙලාවේ ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, මෙම තනතුරේ ඇති නිස්සාරත්වය, මුදල් වියදම් කිරීමේ පැවතිච්ච අධික බව අපේ අමර ජයසේකර නියෝජ්‍ය අමාත්‍යවරයා මං හිතන්නේ තමන්ගේ කරුණු අතර ඉදිරිපත් කරයි. මම මේ වෙලාවේ මේ කාලය ගන්නවා විශේෂයෙන් විපක්ෂ නායකවරයා ප්‍රමුඛ විපක්ෂයෙන් ඉදිරිපත් කරන ලද කරුණු සම්බන්ධයෙන් යම් විග්‍රහාත්මක තත්ත්වයක් ඉදිරිපත් කරන්න. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, විපක්ෂ නායකවරයා අද දවසෙත් තමන්ගේ සම්පූර්ණ කතාව ප්‍රජාතන්ත්‍රවාදයත් අධිකරණයේ ස්වාධීනත්වයත් කියන කාරණයට සම්පූර්ණ වෙලාව යට කරා. ඒක නිසා මමත් කල්පනා කරා ඒකට අදාළ මගේ කාලයත් වැය කරමින් මේ කාරණය පැහැදිලි කරන්න. දැන් එතුමා මුලින්ම තමන්ගේ කතාව ඇතුලේ මුලින්ම මතු කරේ මේ පොදු රාජ්‍ය මණ්ඩලයේ නීතිඥ සංගමයේ සභාපතිවරයා සම්බන්ධයෙන් ඇතිවෙච්ච තත්ත්වය. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ලොකු පැහැදිලි කිරීමක් නැහැ. විපක්ෂ නායකවරයා තමන්ගේ කතාව ඇතුළෙම වාක්‍යයක් පාවිච්චි කරා, පොදු රාජ්‍ය මණ්ඩලයේ නීතිඥ සංගමයේ කියන්නේ රාජ්‍යන්ගේ ආයතනයක් නෙවෙයි කිය. ඒකෙන් අදහස් වෙනවා රාජ්‍යන්ගේ ආයතනයක් නෙවෙයි කියලා කියනවා නම් ඒක වෙනත් ස්වේච්ඡා සංගමයක්. එතකොට ඒ සංගමය ඇතුලේ ඇතිවෙච්ච සභාපති කෙනෙක් වෙන්න ඕන මේ. ඒකයි අපි අපේ තර්ක ඊයේ දවසේ ඉදිරිපත් කරේ. අඩුම තරමින් ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, එක තානාපති කාර්යාලයක් මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරාද? එක පොදු රාජ්‍ය මණ්ඩලයේ කියන රටවල් වල එක තානාපති කාර්යාලයක් නිවේදනයක් නිකුත් කරාද? එහෙම කරේ නැහැ. මේ පිටස්තර සංගමයක කෙනෙක් ඇවිල්ලා මේ දක්වපු අදහස සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා එක උස්සගෙන දුවලා තිනවා. ඉතින් ඒකට අපිට ඊතර අද ඊට වඩා අදහස් ඉදිරිපත් කරන්න කාලය නාස්ති කරන්න අවශ්‍ය නැහැ. ඒ වගේම තමයි ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, නෑ ඔබ ඔබ ඔබතුමාට අවස්ථාව දෙන්නේ නැහැ, මගේ කතාවෙන් පස්සේ කරන්න. නෑ මිත්‍රයන් නිසා තමයි දෙන්නේ නැත්තේ, මේලා මම කතාවෙන් පස්සේ කරන්න. එතකොට ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, ඊට පස්සේ මෙන්න මේ පුදුම ලෙඩක් හැදිලා තියෙන විපක්ෂ නායකතුමාට හැමතිස්සෙම මේ ලොකු වචනයක් දෙකක් මේ සභාවේ ගෙනල්ලා දාලා දැන් ඒක පිළිබඳව පොඩි විග්‍රහාත්මක කාරණයක් කියලා දුවනවා. දැන් අද ඉදිරිපත් ඊයේ ලැටින් ආප්තෝප දෙකක් කිව්වා. අද ඉදිරිපත් කරා සෙපරේෂන් ඔෆ් පවර්ස්, බලතල බෙදීමේ න්‍යාය කියන්නේ මොකද්ද? ලැටිම හවුස් ප්‍රින්සිපල් කියන්නේ මොනවද කියලා. මට මතක් වෙනවා අර ඒ දවස්වල ආර්පේම දාස මහත්තයත් ඔය වගේ තමයි පොඩි ඌරුවකට ගිහිල්ලා ලොකු හරබර වචන පාවිච්චි කළා තමයි එතුමාගේ දේශන කරන්නේ නේ. අපිට මතකයි ඉස්කෝලේ යන කාලේ කොන්සෙන්සස්, කොම්ප්‍රොමයිස්, පාටිකියුලර්ලි කියලා තමයි මේ සභාවල් ආමන්ත්‍රණය කරන්නේ. එතකොට ඒ ඌරුවටම ගිහිල්ලා අද සෙපරේෂන් ඔෆ් පවර්ස්, ලැටිම හවුස් ප්‍රින්සිපල්, මොනවාද ඊයේ පාවිච්චි කරපු ඔය කියන ලතින් ආප්තෝපද, ඕවා කී කී තමයි එතුම මේ ඉන්නේ. එතකොට අපි කියනවා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනේ, හරියටම පැහැදිලි කරගන්න ඕන එතුමට තේරෙන්නේ නැත්තම් මේ බලතල බෙදීමේ න්‍යාය කියන එක, සෙපරේෂන් ඔෆ් පවර්ස් කියන එක හරියටම ක්‍රියාත්මක කරන්නේ කවුද කියලා මම ඒක කියන්නම්. මොකද බලතල බෙදීමේ න්‍යාය අපේ ආණ්ඩුකම ව්‍යවස්ථාවේ 4 වෙනි වගන්තියේ තමයි හරියටම කියන්නේ. එතකොට ඒකේ ජනතාවගේ බලය, ව්‍යවස්ථාපිත බලය මේ පාර්ලිමේන්තුවට දීලා තියෙනවා. ජනතාවගේ විධායක බලය ජනාධිපතිවරයාට දීලා තියෙනවා. එතකොට පාර්ලිමේන්තුවේ කරුණු කාරණාවලට යටත්ව ඒ අධිකරණ බලය අධිකරණයට දීලා තියෙනවා. එතකොට ඒක තවදුරටත් ආණ්ඩුක ව්‍යවස්ථාවේ 142 නඩු තීන්දුව මගින් තීරණය වෙලා තිනවා. ඊට පස්සේ 107 වගන්තිය අධිකරණයේ ස්වාධීනත්වයේ කියලා වෙනම ඡේදයක් දාලා තියෙනවා. ඒතකොට මේක තමයි ආණ්ඩුකම ව්‍යවස්ථාවේ ඇතුලේ තියෙන බලතල බෙදීම. එතකොට ආණ්ඩුකම ව්‍යවස්ථාවේ ඇතුලේ තියෙන මේ බලතල බෙදීම පිළිබඳව රාජ්‍යකරණය ආණ්ඩුකරණය පිළිබඳව ගත්තොත් ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, මේක හරියටම ක්‍රියාත්මක කරලා තින්නේ කවුද? අපි දන්නවා මේ නම වෙන ජනාධිපතිවරයාට කලින් ආණ්ඩු කරපු හැම ආණ්ඩුවක්ම ආණ්ඩුවක් විදිහට පාලනය කරා නම් ඒ එක එක කල්ලි වලින් තමයි රට පාලනය කරේ. ජේ.ආර්. ජයවර්ධන පාලනය කරාද කැබිනට් මගින්, පාර්ලිමේන්තුව මගින්? ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ජේ.ආර්. ජයවර්ධන ප්‍රසිද්ධ වෙලා ඉන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඉල්ලාසීමේ ලිපි සාක්කුවේ දාගත්තු කෙනා විදිහට කල්ලියක් හදාගෙන හිටියා. ලලිත් ඇතුළම් මුදලි ගාමිණී දිසානායක කියලා කල්ලියක් හදාගෙන හිටියා. එහෙම තමයි. විපක්ෂ නායකතුමාගේ තාත්තා, එයා පාලනය කරාද කැබිනට්ටුවකින් පාර්ලිමේන්තුවෙන්? නෑ. භාස්කර ලිංගම්, එහෙම නැත්තම් සිරිසේන කුරේ, එහෙම නැත්තම් රංජන් විජේරත්න කියන කල්ලිය හදාගෙන හිටියා. ඒ කල්ලිය වීරසිංහ මල්ලි මහරච්චි, ඒ කල්ලියෙන් තමයි රට පාලනය කරේ ගරු මැතිණියනි. ඊට පස්සේ චන්ද්‍රිකා බණ්ඩාරනායකට කිචන් කැබිනට්ටුවක් තුන වෙනම එයාටත් නාමකරණ හතරක් පහක් තිබුණා. හරි. මහින්ද රාජපක්ෂට වෙනම කල්ලියක් හිටියා. ගෝඨාභය රාජපක්ෂට වෙනම කල්ලියක් හිටියා. ඊට පස්සේ මේ හැම ජනාධිපතිවරයාටම ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, මේ කල්ලි වලින් රටපාලනය කරපු මිනිස්සු සජිත් ප්‍රේමදාස කියනවා මොකද්ද, දැන් මේ ප්‍රජාතන්ත්‍රවාදය සංකෝචනය වෙලාලු, අධිකරණයේ ස්වාධීනත්වය සංකෝචනය වෙලාලු. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, මේ තනිකර අධිකරණය ශ්‍රේෂ්ඨ අධිකරණයේ විනිශ්චයකාරවරුන්ට ගල් ගහපු මිනිස්සු මෙතන එනවා අධිකරණයේ ස්වාධීනත්වය කතා කරලා ප්‍රජාතන්ත්‍රවාදය සංකෝචනය වෙලා කියලා කියන්නේ. නීතියේ බලය අධිකරණයේ ස්වාධීනත්වය සංකෝචනය වෙලා තමන්ට පක්ෂව සමෘද්ධියකේ තීන්දුව දුන්නේ නැතුව ශිරාණි බණ්ඩාරනායකලට ගහලා එළපු මහත්තුරු දැන් කියනවා මේ වත්මන් ආණ්ඩුව යත්තේ අධිකරණයේ බලය සංකෝචනය වෙලා ප්‍රජාතන්ත්‍රවාදය සංකෝචනය වෙලා. ගරු මැතිණියනි, මේ තරම් විහිළු කතා තව තියෙනවද? ගරු මැතිණියනි, මේ මොනවද දැන් කියනවා? අපේ පක්ෂ නායකයා කිව්වලු 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය කියනකොට ජනමත විචාරණයක් තියන්න ඕනේ කියලා අපේ පක්ෂ නායකයා කිව්වලු ඒ කාලේ. ගරු මැතිණියනි, 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවේ මොකටද? තමන්ගේ පවුලට චිරාත් කාලයක් ජනාධිපති ධුරේ තියන්න ඕන තමයි ජනමත විචාරණයක් හරිනම්. 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවේ මොකටද? තමන්ගේ මල්ලිට දිත්තපුරවැසිකම තිබුණත් මේ පුළුවන් කියලා ගෙනාවු සංශෝධනය. පවුලට හදපු සංශෝධන වලට පවුලට සංශෝධනයක් ගේනකොට ජනමත විචාරණයක් ගේන්න ඕන තමයි. අපේ පක්ෂ නායකයා කියපුවා ඇත්ත. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, තමන්ගේ පාලනයේ තරම තේරන ගරු මැතිණියනි, රස්ස දෙනකොට උසනම් සිකියුරිටි මිටිනම් කම්කරු කියපු නායකයෝ, ඒක තමයි තමන්ගේ දර්ශනීය විදිහට පල්ලෙහාට ගෙනල්ලා තියෙන්නේ. ඔව්, එහෙම නායකයෝ අපිට කියනවා අද මොකද ප්‍රජාතන්ත්‍රවාදය සංකෝචනය වෙලා, අධිකරණයේ බලය සංකෝචනය වෙලා. වත්මන් ගරු මැතිණියනි, ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි
ඔබතුමාට විනාඩි 2ක කාලයක්.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අරුණ ජයසේකර ගරු මන්ත්‍රීතුමාගේ කාලයෙන් මට විනාඩි 3ක් ලබා දෙන්න මම එතුමාගේ අවසරය ගත්තා. එතුමා පොඩ්ඩක්
අවසරය මත.
ඔව්, ඒ අවසරය මත. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, එතකොට අපි ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපි තමයි නමවන ජනාධිපතිවරයා තමයි ලංකාවේ ප්‍රථම වතාවට. අනිත් හැම ජනාධිපතිම 1 සිට 8 දක්වා හැම ජනාධිපතිවරයෙක්ම ආණ්ඩුකම ව්‍යවස්ථාවට උඩින් හිටියේ. ආණ්ඩුකම ව්‍යවස්ථාවේ 12 එක කියන්නේ මොකද්ද? නීතිය ඉස්සරහ හැමෝම සමානයි. නමුත් එයා නීතියට උඩින් ඔය හිටපු ගොඩක් දේශපාලඥයෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට උඩින් හිටියේ. ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි වත්මන් ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යටත්ව 12 එක වගන්තිය කාට සමානව නීතිය ක්‍රියාත්මක කරන තැනට ගෙනාවේ. ඒක නිසා තමයි භාවිතාවෙන් විධායක ජනාධිපති විධායක ජනාධි හිටපු විධායක ජනාධිපතිවරයාත් එකයි අපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යනකොට ගමේ සිරිපාලටත් එකයි, තංගමණීටත් එකයි, හුසෙන්ටත් එකයි. අන්නේ තැනට අපි ගෙනල්ලා තිනවා රටේ නීතිය සමානත්වය. ඒක තමයි ගරු මැතිණියනි අපි කරලා තියෙන වෙනස. ඒක නිසා ගරු මැතිණියනි අපි අවුරුදු 75ක් යනකොට මේ ඉස්සරහ පෙළේ ඉඳන් කෑ ගැහුවා කවුද? කවුද හොරා? රනිල් හොරා. කවුද හොරා? මහින්ද හොරා. අද ඒ කණ්ඩායම් දෙකම එකට නයි මුකටි ලෙස එකතු වෙලා එකම වේදිකාවකට අපි දාලා තිනවා. අන්න ඒක තමයි ජාතික ජන බලවේගයේ දේශපාලනය කියන එක ගරු මැතිණියනි අපි කියනවා. ඒක නිසා අද ඒ නයි මුකටි පොළොංගු ඔක්කොම එක කොටේ යනවා. අද එක වේදිකාවේ ඉඳන් අපට පොළු පහර එල්ල කරනවා. අර කොල්ලෝ නෙල්ලි කැලේට පොළු ගහනවා වගේ. ගරු මැතිණියනි ඒ පොළු අපිට වදින්නේ නැහැ. ඒ පොළු අපිට වදින්නේ නැහැ කියලා බුලත් සිංහල ජනතාවත් බේරුවල ජනතාවත් මේ වෙනකොට ඔප්පු කර හමාරයි කියන එක ගරු මැතිණියට මේ වෙලාවේ මතක් කරනවා. ගරු මැතිණියනි අපේ පාලනය ජන සහභාගීත්ව පාලනයක්. අපේ පාලනය ජන සහභාගීත්ව පාලනයක් කියලා අපි කිව්වා. ඒක නිසා තමයි අපි හයිලයිට් කරලා පෙන්නුවේ කලින් පාලන කල්ලි පාලන. ගරු මැතිණිය කොච්චර කල්ලි පාලනද කියනවනම් තමන්ගේ පක්ෂෙම බිහුණා ඉඟුරු කල්ලියක්. බොරුවට තමන්ගේ පක්ෂෙම විවේචන කරන්න ඉඟුරු කල්ලියකුත් බිහි කරගෙන හිටියේ. ගරු මැතිණිය අපි 159 දෙනෙක් ඉන්නවා. සාමූහිකව තීන්දුව ගන්නවා. එකම තීන්දුවයි ආයි එක එක තීන්දුව නෑ අපි අතර. එකම තීන්දුවක් සහිතව කණ්ඩායමක් ලෙස අපි එකට යන්නේ ජාතික ජන බලවේගය ලෙස. ඒක නිසා මේක තමයි ජන සහභාගීත්ව පාලනයට තියෙන හොඳම උදාහරණය. ගරු මැතිණියනි තවත් ප්‍රශ්නයකට මම උත්තර දෙන්නම්. ගරු අජිත් පී පෙරනා මැතිතුමා මතු කරා මේ පොලිසිය සම්බන්ධ ගැටලුවක්. මොකද්ද මේ ගැටලුව? මේක තියෙනවා ගරු මැතිණියනි කුඩු කන්ටේනර් දෙකක කුඩු අල්ලලා තිනවා. ඒ අල්ලලා තින්නේ අපේ ආණ්ඩුවේ. අපේ ආණ්ඩුවේ යටතේ තියෙන අපේ ආයතන අල්ලලා තිනවා. පරිපාලනමය ගැටලුවක් ඇතිලා තිනවා. ඇත්ත අධිකරණ බලයේ යම් කිසි වෙනසක් වෙලා අධිකරණමය ජුරිස්ඩික්ෂන් එකේ ගැටලුවක් ඇතිලා තිනවා. ඒ ගැටලුව අභ්‍යන්තර පරිපාලන ගැටලුවක් ගරු මැතිණියනි. ඒ ගැටලුවේදී පැහැදිලිවම ඊට පස්සේ කොළඹ මධ්‍යම අපරාධ ඒකකය නීති විරෝධී මද්‍රව්‍ය අඩංගු බහලුමක් පාකිස්තාන් රාජ්‍යයේ සිට මෙරටට එවා ඇති බවට ලද තොරතුරක් අනුව කොළඹ ජාත්‍යන්තර බහලුම් පර්යාන්තයේ ඇති ශ්‍රී ලංකා සා අංක දරණ කන්ටේනර් බහලුම මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ විසින් නිලධාරීන් කණ්ඩායමක් රැදී සිටියදී පරීක්ෂා කරන බලන ලෙසට නියෝගයක් නිකුත් කර ගැනීමට ගරු අධිකරණ වෙත කරුණු වාර්තා කරන. එතකොට මේ සියල්ල ගරු මැතිණියනි අද කරුණු වාර්තා කරලා තිනවා ගරු අධිකරණය වෙත. ඒක ගරු මැතිණියනි අපි 159 වෙනි පොලිස් දිනේ සමරනකොට මීට කලින් පොලිස් දිනේ සමරනකොට මේ සංවිධානාත්මක අපරාධ ජාලයේ සංවිධානාත්මක නීති විරෝධී මද්‍රව්‍ය ජාලයේ අපේ හිටිය ප්‍රබල ගණයේ එක්කෙනයි තේල්බද්දර පත්මේ විතරයි. අපි අවුරුද්දක් ඇතුළත 160 වෙනි 50 දිනේ සමරනකොට ගරු මැතිණියනි පොලිස් දිනේ සමරනකොට 74 දෙනෙක් සංවිධානාත්මක අපරාධ ජාලයේ මද්‍රව්‍ය ජාලයේ අපි අත්අඩංගුවට ගෙනල්ලා තිනවා. එහෙම රටකට මෙන්න මෙතන ඉස්පිල්ල හොඳ නැහැ, මෙතන තිත තියන්න ඕන නේද, මෙන්න මෙතන පොඩ්ඩක් තව මොනවද මේ කතා? අපි අපේ වැඩේ බලාගන්නම්. තේරුණාද? ඒක නිසා තමුන්නාන්සේලාගේ ආණ්ඩුවල වගේ මද්‍රව්‍ය ජාලයේ ඉන්න මිනිස්සු බදාගත්තේ නැහැ. අපි ගිහිල්ලා ආරක්ෂා කරේ නැහැ. 159 සිග්නල් එක දීලා තියෙනවා. ඒක නිසා ගරු මැතිණියනි මේ නිකම් බොරු අටුවා ටීකා මේක ඇස්සේ වැඩක් නැහැ. අපි කරන්නේ වැඩේ හරියටම කරනවා. ඊට පස්සේ මොකද්ද? ඊට පස්සේ ගරු මැතිණියනි කියනවා තව මන්ත්‍රීවරයෙක් කියනවා 159ට හෙනවදින. ගරු මැතිණියනි
ඔබතුමාට මයික් එක දීලා තියෙන
ගරු සභාවතුනි ස්තුතිවන්ත වෙනවා. මම ඔබතුමාට කියන්නේ මෙච්චරයි, රන්මල් කොඩුතුවක්ක මැතිතුමා රටේ ඉන්න ජ්‍යෙෂ්ඨතම පොලිස් අධිකාරියෙක්. ඔහුගේ මූලිකත්වයෙන් වරාය මේක සිද්ධ වුණේ. වරාය කන්ටේනර් හොරකම් වෙන්නේ නැහැ කන්ටේනර් හරහා කුඩු අරන් එන්නේ නැහැ කියලා පොළවේ හැපි හැපි කිව්ව තවුන්නාසෙලා. දැන් ඊට පස්සේ එතුමා කන්ටේනර් 323 හා සම්බන්ධ කතාව සනාථ වෙන විදිහ අතනකොට ගැනීමක් කරාම එතුමාගේ කණ්ඩායම පිළිබඳව පොලිසිය වෙනම පරීක්ෂණයක් කරනවා. මේ හොරවල්ලන එක කුඩුකාරවල්ලන එක වැරදි කියනවා නෙමෙයි. දැන් පොලිසිය විරුද්ධව පරීක්ෂණ කරනවා. ඒක එවටකල මහත්තයා මම කිව්වා ඔබතුමා හිටියේ නේද? හිටියනම් තේරුම් ගන්නවා. ඒකයි ප්‍රශ්නේ. මේ රටේ ඉන්න ඉහළම පොලිස් අධිකාරියෙකුට විරුද්ධව ඔහුගේ කණ්ඩායම විරුද්ධව අභ්‍යන්තර පරීක්ෂණයක් කරන්න කොච්චර වැරදිද? කොච්චර කැතද? කන්ටේනර් 323 සම්බන්ධව සාක්ෂිකරුව කැඳවන්න දෙන්නේ නැතුව ඒ අය වළක්වලා ඔක්කොම කළේ වෙරලා දැන් මෙතන මේ
විදිහට අවසන් කරන්න ගන්න මන්ත්‍රීතුමා.
ඒකයි ගැටලුව.
ගෞරවනීය ඇමතිතුමා
අර යද මෙයාද කියලා නෙවෙයි මේක අල්ලලා තින්නේ ශ්‍රී ලංකා පොලිසියෙන් එකයි අපිට තියන්නේ. ඒ ශ්‍රී ලංකා පොලිසියට පරීක්ෂණය යන මොනද මේ කතා? එතකොට ශ්‍රී ලංකා පොලිසියටත් අත්අඩංගුවට අරගෙන ඒකට අදාළ ගරුණු වාර්තා කරලා තියෙනවා ගරු අධිකරණ. ඒකින්ද පොලිසිය ඇතුලේ කල්ලි කණ්ඩායම් හදන්න තමුන්නාන්සේ උත්සාහ ගත්තට ඒක හරියන්නේ නැහැ. වත්මන් පොලිස් ප්‍රතිවරයාටත් ඒක හරියට කෙලින් වෙලා පරීක්ෂණය දිගට යනවා.
ඔබතුමාගේ කාලය අවසන් නියෝජ්‍ය ඇමතිතුමා.
ඔව් අවසන් වශයෙන්
අමතර කාලයත් අවසන් නියෝජ්‍ය ඇමතිතුමා.
ඔව් මේ විනාඩියක් මෙතුමීගේ කාලය ගරු මෙතනියනේ 159 දෙනාට හෙන වදින්න ඕනේ කියලා ඔය කවුද ගරු මෙතනියනි මැදවත්ත මේ බස්නාහිර ප්‍රදේශයේ බාලා ඉන්න මැදවත්ත නිලධාරියාගේ තමයි ගාඩ් එකට අමානුෂික ලෙස පහර දුන්නේ. අපේ ආණ්ඩුවේ කලින් ආණ්ඩුවක් ඇතුලේ සිද්ධ වෙච්ච දෙයක්. මෙතන ඇවිල්ලා හෙන ඉල්ලනවා අපේ 159 දෙනාට. මොකද්ද මේක තේරුම? කොහෙද යන්නේ මල්ලේපොල්? අපි මොනව කරන්නේ? ගරු මෙතනියනි ඒගොල්ලන්ගේ 75 වසරට මුළු රටක්ම හෙන ඉල්ලනවා. ඒක තමයි ගරු මෙතනියන් දැන් මේ වෙලා තියෙන්නේ. ඒකින්ද ඒවා රිටර්න් වෙලේ ආයිද කියලා අපි දන්නේ නැහැ. ඒකින්ද බොහොමත්ම ස්තුතියි මේ අවස්ථාව ලබා දීම.
ස්තුතියි ඔබතුමාට.